සාදු සාදු සාදු.
නැවතත් සාදු සාදු. සත්පුරුෂ පින්වත්නි, අපි දුක්ඛ සත්‍ය පිළිබඳව ටිකක් පැහැදිලි කරමින් සිටියේ. ඉදං දුක්ඛන්ති යෝනිසෝමනස්කරෝති, මේ දුකයි කියලා මෙනෙහි කරන්න නුවණින් මෙනෙහි කරන්නවා කියන්නේ මොන වගේ දැනක්ද කියලයි අපි සොයමින් විමසමින් සිටියේ. හැබැයි අපිට ඒ පිළිබඳව තව බොහෝ වෙලාවක් බොහෝ කාලයක් ගත කරන්න වෙනවා. ඒ ටික හරි විදිහටම දැනගන්න කතා කරා. අපි යම් වැඩ පිළිවෙලක් දැන් මේ කරගෙන යන දේ තුල ඉදිරියට බොහෝ දිගට උපකාර කරගන්න පුළුවන් යෝනිසෝමනසිකාරයක් පවත්වන හැටි අපි දැන් පැහැදිලි කරලා දුන්නා. හැබැයි මේක සැබෑ ඉගැන්වීමක් නෙවෙයි. සැබෑ ඉගැන්වීමක් නෙවෙයි. අපි මේක සැබෑවටම මේ දුකයි කියලා දැනගන්න තැනට එන්න අපි දැනුවත් විය යුතු තව බොහෝ දේ තියෙනවා. දැනුවත් විය යුතු බොහෝ දේ තියෙනවා. ඒ පිළිබඳව අපි ටිකක් සොයලා විමසලා හිතලා බලන්න ඕනේ. දුක ගැන දැනගන්න ඕනේ. සමුදය ගැන දැනගන්න ඕන, නිරෝධය ගැන දැනගන්න ඕන, මාර්ගය පිළිබඳව දැනගන්න ඕන. ඒ දැනුම ඇති කෙනාටයි ඥානතෝ පස්සතෝ දකින්න පුළුවන් වෙන්නේ. අපි මුලක් දෙනේ මේ රූපාදී ස්කන්ධයන් ආත්ම පුද්ගල භාවයෙන් ගෙන ඇත්තේ. එනිසා ඒ ආත්ම පුද්ගල භාවයේ දුරු කර ගන්නට ඕන. ඒ නිසා අනිත්‍ය භාවයෙන් දුක් හැටියට, අනාත්ම හැටියට, අසුභ හැටියට බලන වැඩ පිළිවෙලවල අපි යෙදලා ඉන්නවා. මෙන්න මේ යෙදෙන වැඩ පිළිවෙල තුළ දර්ශනීය නුවණ යෙදিলা නොතිබුණොත් මේ වැඩ පිළිවෙල මාර්ගයක් මිස මාර්ග ආර්ය සත්‍යයට අයිති නෑ. මම අර නිදර්ශනයේදී පෙන්නවා, අර පබේක් ඉන්න තැන මිනිස්සෙක් කියලා දැකපු අය, ඒ අතර පිරිසක් හිටියා, ඒ මිනිස්යාගේ කෙස්ලොම් නියද සම්මත්නහරට ඇට මිතුරු නිවාසුභාසාර දෙකද පිළිකුල් කියලා බලනකොට, අර සත්පුරුෂයා ඒ වපතිච්චයම කලමිත්‍යාදෝසියා කකු වැරදක් කොප කියලා. ඒ මිනිස්යාගේ ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන නාසය දිව ශරීරය මන ආයතන අනිත්‍යයි කියලා බලපු තිරිසකුත් හිටියා. අර දකුණු දිශාවෙන් ඉඳලා ආපු සත්පුරුෂයා ඒවත් ප්‍රතික්ෂේප කළා. දැන් අපි කරන වැඩ පිළිවෙල තුලත් අපි ආත්ම පුද්ගල භාවයෙන් අරගෙන කෙස්ලොම් නියද සම්මත්නාර අසුභ පිළිකුල් වශයෙන් බැලුවා. ස්කන්ධාසාදී අනිත්‍ය වශයෙන් බැලුවා. සත්‍යයේ පුද්ගලයේ නිතිතන ඇත කියලා හදාගෙන ඒ හදාගත්ත මවාගත්ත සත්‍යයගේ පුද්ගලයාගේ නම් අසුභ බව බලන්නේ, අනිත්‍ය බව බලන්නේ, අර සත්පුරුෂයෝ ප්‍රතික්ෂේප කරන තැනක් වේ. එනිසා අපිට අනිත්‍ය බව, අසුභ බව බලන්න ඕන. සතිපට්ඨාන සූත්‍රයේ එහෙම දේශනා වෙනවා ඇත්ත. හැබැයි දැක්ම කියන එක මූලික වෙලා තියෙනවා. අර නිදර්ශනයේදී අර හමු වෙච්ච පිරිසේ මතවාද ටික හොඳට මතක කරගන්න. දැන් අපිත් අනිත්‍යයක් බලනවා, අනාත්ම බව, දුක් බව, අසුභ බව බලනවා, පිළිකුල් බව බලනවා. බලන්නේ මොන පදනමකද කියන තේරුම විමසලා බලන්න. ඊට පෙර දර්ශනයේ මූලික වෙලා තියෙනවා කියලා බලන්න. එහෙම නැත්නම් සත්ව පුද්ගල භාවයේ තුලද මේ අනිත්‍ය බව අසුභ බව බලන්නේ කියලා බලන්න. එහෙම වුණොත් අර පඹය ඇත්තන මිනිස්සෙක් කියලා හිතාගෙන මිනිස්සයා කියන දෘෂ්ටිය සංකල්පයේ මත පිටිකා අනිත්‍ය අසුභ බව පිළිකුල් බව බලනවා. මේක හොඳයි. මේක කුසල. මේක පින. හැබැයි මේක මාර්ගය නෙමෙයි. මාර්ග ආර්ය සත්‍ය නෙමෙයි. මාර්ගයක් වෙන්න පුළුවන් එහෙම බලන එක. නමුත් මාර්ග ආර්ය සත්‍යයට අයිති නෑ ඒක. මොකද දෘෂ්ටියක් මතයි ඒ දැක්ම පටන් ගන්න තියෙන්නේ. දැන් අපි අනිත්‍ය බව අසුභ බව බලන්න ඕන මෙන්න මේ දෘෂ්ටිය දුර වෙන විදිය. දෘෂ්ටියෙන් නිදෙන විදිය. එහෙම නැත්නම් දෘෂ්ටියෙන් නිදිලා දැන් මෙන්න මේ ටික තේරුම් කරගන්න ඕන හොඳට. අපි කරන්න දේ ඒ හැටියටම මෙතට එකතු කරගන්න යන්න එපා. මෙන්න මේ දැක්ම ඒ සඳහා උපකාර වෙලා තියෙනවද නැද්ද කියන එක හොඳට විමසලා බලන්න ඕන. දැන් අපි දැනගන්නෙන් හිටියේ දුක පිළිබඳව දැනුම. ඒ කියන්නේ සුත වාචකෝ අරිය ශාවකෝ කියන සුතවත් බව කියන තැන අපි මෙතන කතා කරන්නේ. අපි සෘතවත් වුණොත් තමයි මනසිකරණීය ධම්මේ පජානාති අමනසිකරණීය ධම්මේ පජානාති කියන කරතේන්නේ. ඒ නිසා අපි මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයට නෙමෙයි. ඒ සඳහා යන දැනුම ඔබ සෘතවත් කරන්නයි මේ ටික කතා කරන්නේ. ඒ නිසා මේ ටික දැනගත්ත පමණකින් චතුරාර්ය සත්‍ය දැනගත්ත දැකගත්ත කියන තැනට එන්න එපා. ඒකේ අඩුවක් තියෙනවා. එතකොට එතන තියෙන සෘතවත් බව විතරයි. ඒ කියන්නේ දැන් ඔබට හමු වෙනවා මෙනෙහි කළ යුතු නොමෙනෙහි කළ යුතු ධර්මය. දැන් ඔබට කාර්යයක් තියෙනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරමින් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරමින් ප්‍රායෝගික වෙන්න. ඒ වැඩ පිළිවෙල මතයි මේ ආශ්‍රවක්ෂේ වීම කියන ක්‍රියාව වෙන්නේ. ඒ නිසා මේ අසවල් දැනගත්ත පමණකින් සෑහීමකටපත් වෙන්න එපා. දැන් එතකොට අපි දුක්ඛ කියන වචනය දුක්ඛ සත්‍යයෙන් කියවෙන අර්ථය අපි ඇසත් එක්ක කනනාසය ආයතන ටිකත් එක්ක යම් විමසීමකට ලක් කළා. අපි ඒක තවත් දුරට තවත් ටිකක් ගැඹුරෙන් විමසා බලමු. දුක දුක හැටියට දකිනකොට සමුදය දකිනකොට නිරෝධය මාර්ගය දකිනකොට අර දේශනාවේදී කියවුණා ජාතිය ජරා මරණයෙන ශෝකේ පරිදේහි දුක්ඛේ දෝමනස්සේ. ඒ ටික නොදැක්කොත් ඒවෙන් මිදෙන්නේ නැහැ. මම දැක්කොත් ඒ ටිකෙන් මිදෙනවා, දුකෙන් මිදෙනවා. දැන් අපි දුකෙන් මිදෙන්න ඕන මේ පටන් ගත්ත තැන ඉඳලා යම් යම් ප්‍රමාණයකින් ඕ එතික වෙන්න ඕන. ඇස කියන්නේ කුමක්ද? දැන් අපි කතා කළ සම්මත ඇස පිළිබඳව. සම්මුති ඇස පිළිබඳව. දැන් මේ ඇස කියලා කියන්නේ ඔය සම්මතේ අපි දකින මස් ගඩුවද? ඒකත් ඇහෙන් තමයි. අපිට මේ තියෙන එස් ගඩුව මස් ගඩුව ඇහැක් තමයි. ඒකට කියනවා සසම්භාර චක්. මේ අවයව සහිත ඇහැක් තියෙනවා. නමුත් මේ ඇහැ නෙමෙයි අපි මේ කතා කරන්නේ. දැන් අපි කියවනේ ඇහැ උපදිනවා. උපදින්ච්ච ඇහැ මැරිලායි තව ආයතනයක් උපදින්නේ. දැන් ඔබට කියන්න පුළුවන් මේ තියෙන ඇහැ ඉපදිලා මැරිලා කියලා. උපන් දවසේ ඉඳලා තාමත් එහෙමම තියෙනවා වගේ. එහෙම තියෙනවද ඇත්තටම? ඔය තියෙනවා කියලා හිතුණාට ඕකෙත් තියෙන්නේ. විමසලා බැලුවොත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් බව ඒව නිරෝධ වෙමින් විපරිණාමයට පත් වෙමින් යන ධර්මතාවයක් තියමයි තියෙන්නේ. එහෙම නැත්තම් ඉස්සර පෙනිච්ච විදිහටම තාම පේනවා. එහෙනම් දිරලානේ. දිරලානම් වෙනස් වෙලානේ. ඒ වගේ අවයව ටිකක් වෙනස් වෙලා විපරිණාමයට පත් වෙනවා. නමුත් දැන් අපි මේ එහෙම කියලා කතා කරන ටික මේ අවයව මේ ටික ගැන මේ කතා කරන්න යන්නේ. එහෙ කියන චක්කු කියන වචනේට අර්ථ ගොඩක් තියෙනවා. මාංශ චක්කු, සසම්භාර චක්කු, ප්‍රසාද චක්කු, ප්‍රඥා චක්කු, දිබ්බ චක්කු. දැන් බලන්නකො චක්කු කියන වචනේ කොච්චර අර්ථ දෙනවද කියලා නේද? දැන් අපි මේ කියන කතා කරන්න යන ඇහැ හිතන්න එපා එකපාරට මේ පේන දකින මේ ඇහැ අවයව කරත මේ මස් මාංශ ඇස ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මාංශ ඇස තිබුණාට පෙනෙනවා කියන කාරණාව වෙන්නේ නේ. පෙනෙනවා දකිනවා කියන කාරණාව වෙන්නේ නේ. අපි මෙහෙම හිතුවොත් අපි දැන් මොන මෙහෙම ඉන්න ගැඹුරු කල්පනාවක ඇස් දෙකම ඇරලා හඳට කනක් තියෙනවා. නාසයත් කයත් ඔක්කොම තියෙනවා. මොකද ගැඹුරු කල්පනාවක්. දැන් අපි හැමෝටම අත්දැකීම් තියෙන මේ ඔන්න කට්ටියක් ඇවිල්ලා ළඟටම ඇවිල්ලා පෙන්නේ කතා කරලා ඇහුනේත් නෑ. බැරි තැන ඇඟටත් අත තියලා තට්ටු කළාට පස්සේ තමයි දැන්නේ. ඇයි මේ? ඇහැ තිබුණානේ. පෙන්නේ නෑ. කන තිබුණා. ඇහුන්නේ නෑ. ඇයි මේ? අන්න ඇහැ ඉපදිලා තිබුණා නම් පේනවනේ. එහෙනම් ඇහැ ඉපදිලා නෑ. කන ඉපදිලා තියilla නෑ. එහෙනම් දැන් අපි මේ කියන ඇහන මාංශ ඇහන තියෙනවා. එහෙනම් මාංශ ඇහ ඇර වෙන ඇහක් තියෙනවද මේ දැකීම පිණිස හේතු වෙන? තියෙන්න ඕනද? මේ ඇහවනම් දකින්නේ දකින කෘත්‍ය කරන්නේ දැන් එහෙම වෙලා මේ හැරලා තිබුණා පේනවද? එහෙනම් මේ ඇහැට පමණ දකින්නවා කියන කෘත්‍ය කරන්න බැහැ. එහෙනම් මොන්න අපට හම්බ වෙන්න ඕන ඉපද නිරුද්ධ වෙන ඇහැ. ඉපද නිරුද්ධ වෙන ඇහැ. දැන් අපි මේ ඇහැ හටගන්නේ මොනවෙන්ද? කර්ම, චිත්ත, ඍතු, ආහාර. කර්ම, චිත්ත, ඍතු, ආහාර. මෙන්න මේ හේතු ඇති තැන ඇහැ උපදින්න. මේ හේතු ඇති තැනයි ඇහැ උපදින්න. දැන් මේ හේතු ටික කියනකොට මොකද්ද ඔබට හිතෙන්නේ? දැන් මේ හේතු ටික ගැන කතා කරනකොට අපි ඇහැ කියලා කතා කරන ටික ඒ ටිකේ නේද තියෙන්නේ? මාංශ චක්කු කියලා අපි කතා කරන ටික නේද? ආහාර, ආහාරයෙන් හටගත්ත රූපේ. ඔකේ නේද උණුසුම තියෙන්නේ? කර්මයෙන් හටගන්න ඇහැ උපදින්න හේතු තියෙන එක නේද? සිත උපීතන්නේ ඒ හා සම්බන්ධව නේද? එහෙනම් අපි අද ඇහැයි කියලා දකින දේ ඇහැ උපදින්න හේතු ටික. ඇහැ උපදින ස්ථානයට තමයි අපි ඇහැ කියලා කියන්නේ. අපි මෙච්චර කාලයක් ඇහැ කියලා කියන්නේ ඇහැට නෙමෙයි. ඇහැ උපදින ස්ථානයට. දැන් මෙන්න මේ අවයව ටික මේ මාංශ gaduwa නැත්නම් දකින්නවා කියන කෘත්‍ය කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ මාංශ චක්ෂුසේ ඇති තැන තමයි එතන කර්ම චිත්තේතු ආහාර ටික සම්පූර්ණ වෙනවා නම් පෙනීමේ කුත්‍ය ලබා දෙන ප්‍රසාද චක්කු උපදින්න පුළුවන්. මොන හැද ප්‍රසාද චක්කු. දැන් කර්ම තිබුණට, ඍතුව තිබුණට, උණුසුම තිබුණට, ආහාර තිබුණට චිත්ත නැත්නම් එහෙ උපදිනවද? අර දැන් කට්ටියක් අපේ ඉදිරියට ආවා පෙනුනේ. දැන් කර්මත් තිබුණා, චිත් ඍතුත් තිබුණා, ආහාරජ රූපත් තිබුණා. පෙනුනේ ඇයි? සිත අපි මනෝමය වෙනත් අරමුණක තිබුණා. සිත මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ආහාර රූපයක් තියෙනවා, ඍතු උණුසුමක් තියෙනවා. සිතක් පිටන්න පුළුවන්. කර්මේ නැත්නම් කර්මයේ වෙලා තියෙන්නේ අන්ද වෙන්න නම් අනිත් හේතු ටික තිබුණාට පෙන්ෙන්න පුළුවන්ද? දකින්න පුළුවන්ද? දැන් චිත්තයක් තිබුණා, කර්මයක් තිබුණා, ඍතුවක් තිබුණා, ආහාරජ රූප නැහැ. පෙන්ෙන්නේ. හැබැයි දැන් ඒකට වන්න විටමින් වර්ග ආහාර ටික ලබලා දුන්නොත් ආයෙ පෙනීම හදාගන්න පුළුවන්. ප්‍රතිකාර වලින් අපි කරන්නේ මොකක්ද? දැන් ප්‍රතිකාර කරන්න පුළුවන් ආහාරජ රූපේ අඩුවක් තියෙනවා නම් ඒක සම්පූර්ණ කරන්න බෙහෙත් වලට පුළුවන්. කර්මයට අඩුව පුරවන්න, චිත්තයේ අඩුව පුරවන්න පුළුවන්. මේ අනිත් දෙකේම වෙනස්කම් හදන්න පුළුවන්. මොසුමත් යම් යම් උත්තේජනයක් ඇති කරලා කරන්න පුළුවන් වේවි යම් විදිහට. හැබැයි මේ ටික හදන්න බැහැ. කම්ම විපාකජ ආබාධා කියලා කියන්නේ ඒකට බෙහෙත් නේ. එතකොට මෙන්න මේ හේතු හතර ඇති තැන ක්ෂණිකව මොහොතකින් ඒ මොහොතේ උපදින දෙයටයි අපි කියන්නේ හැටිය. අන්න ඒ උපද නිරුද්ධ වෙනවා. අන්න ඒ ක්ෂණේ උපදින දෙයට කියනවා සංගත ධර්මය කියලා. සංගත කියලා කියන්නේ පෙර නොතිබීම පහළ වෙන එකකට. දැන් බලන්න මේ කියන ඇහැ ආහාර රූපේද? කර්ම රූපේද? චිත්තජ රූපේද? ආහාරජ රූපේද? මේ එකකටවත් අයිති නෑ. දැන් ප්‍රසාදය කියන එක ආහාරයට අයිතිත් නෑ, කර්මයට අයිතිත් නෑ, චිත්තයට අයිතිත් නෑ, ඍතුවට අයිතිත් නෑ. හැබැයි මේ හේතු හතර ඇති තැන හට ගන්න බවක් තියෙනවා. අර අපි කියනවා එලුත් තිරයන් දැල්ලත් ඇති තැන ආලෝකය. ආලෝකය කියන්නේ තෙල් නෙමෙයි. ආලෝකය කියන්නේ තිරය නෙමෙයි. ආලෝකය කියන්නේ දැල්ලද නෙමෙයි. මේ හේතු එකක්වත් නෙමෙයි. හේතු නැතුව ආලෝකය කියලා එකක් හම්බ වෙන්නේ නේ. මේ හේතු ඇති තැන හට ගන්න නැවෙන ධර්මතාවයක් තියෙන හැටි. ඒ නිසා අපි අර දැන් කතා කරපු සමුදේ සත්‍යෙට කියපු තැන කොහොමද කියුනේ හැගෙන? චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාතර රූපං. ප්‍රිය වූ ස්වરૂපයක්, මధుර වූ ස්වરૂපයක්. දැන් මොන රූපය කියන එක මේ භෞතික වස්තුවක් කොටම ගන්න තාක්කල් අපි මේ රූපයෙන් මිදෙන්නේ නැහැ. ඇයි අපි ධාතුවම නැසුරු කරන්නේ? ඔන්න තේරුම් ගන්න ඇහැ කියලා කියනකොට අපිට මිදෙන්න වෙනවා මේ මාංශ චක්ෂුසේ. ඒකට හේතුවටයි අයිති වෙන්නේ. අපි මේ ආත්ම කොටගෙන තියෙන මේ රූපය ධාතුව හේතුවටයි අයිති වෙන්නේ. මෙන්න මේ කර්ම චිත්ත ඍතු ආහාර කියන හේතු ඇති තැන හට ගන්නවා ඇසනමති ස්වභාවය. ඒ ඇසනමති ස්වභාවය තමයි අපිට දැකීමේ කෘත්‍යයට පිහිට වෙන උපකාර වෙන ධර්මතාවය. ඒක ස්වභාවයක්. ඒක ඉපද වහ නිරුද්ධ. ඒක තමයි යෝ භික්ඛවේ චක්කුං උප්පාදෝ ඉති අබිනිබ්බති පාතු භාව දුක්ඛසේසෝ උප්පාදෝ රෝගානං පිති ජරා මරණං පාතු භාව. ඔන්න ඒ උපන්න කියලා කියන්නේ පවතිනවා කියලා කියන්නේ පහළ වීම කියලා කියන්නේ දුකේ පහළ වීම, රෝගේ පැවැත්ම, ජරා මරණයාගේ හට ගැනීම. ඔන්න දුක්ඛාරය සත්‍ය කියන එක අපිට එනවා මේ ටිකෙන් ටික තේරිලා බේරිලා වෙන් වෙලා. මේ භෞතික කය ඉක්මවාගෙන ප්‍රිය රූපය, ප්‍රිය ස්වરૂපයෙන්, මధుර ස්වરૂපයෙන් පෙනී සිටිනදී ධර්මතාවයක් බවට පරිවර්තනය කරගන්න වෙනවා. මෙන්න මේ දැක්ම කියනකොට බලයි ඉතනට එන්නේ නැතුව, එහෙම දැක්මකට එන්නේ නැතුව අපිට මේ දර්ශනය කියන එක කවදාවත් ලැබෙන්නේ ඉඩක් නැහැ. අපි මෙතෙක් ඔබට කියලා දුන්න ධර්මය අනුව මොකද දකින්නවා කියලා කියන්නේ හැත් මේ රූපයක් නෙවෙයි, චක්කු විඥානයක් නෙවෙයි නේද? මේ හේතු ඇතිතැන ඇති වෙන ඵලයක්, ධර්මතාවයක් පමණයි. එහෙමනම් සංගත කියලා කියන්නේ පෙර නොතිබීම හටගන්න එක. දැන් එහෙ කියන එක ආහාර රූපේද තිබුණේ, කර්ම රූපේ තිබුණාද එහෙ? එහෙ චිත්ත රූපේ තිබුණාද? එහෙ ඍතු රූපේ තිබුණාද? දැන් මේ හතරෙම එහෙ තිබුණේ නෑ. නමුත් මේ හතර එකතු වෙච්ච තැන එහෙ තිබුණා. සීනිත් ඒකොලත් නුවතුරත් ඉඟුරු ඇති දැන තේක. දැන් තේක තිබුණේ සීනිවලද? තේක උණුවතුරේද තිබුණේ? තේක තිබුණේ ඉඟුරුවලද? තේක තිබුණේ තේකොළවලද? හතරෙම තිබුණේ නේ තේක. නමුත් හතර එකතු වුණාම හතරෙටම අයිති නැති හතරම නොතිබුණු අලුත් දෙයක් හටගෙන තියෙනවා, ලැබිලා තියෙනවා අපිට නේ. මේ උපමාව හොඳට තේරුම් ගන්න. තේ එක තේකොළ වලටයි කිද? තේ එක තේකොළ වල තියුණා කියලා කිව්වොත් අනිත් ඒවා වුණේ නෑ. තේකොළම හොන්න පුළුවන්. තේ එක උණු වතුර කියලා කිව්වොත් සීනි තේකොළ ඉඳුරු මුකුත් ඕනේ, උණු වතුර බිව්වහම. තේ එක ඉඳුරුයි කියලා කිව්වොත් අනිත් ඒවා වුණේ ඉඳුරු කෑවහම. තේ එක සීනි නම් අනිත් ඒවා වුණේ සීනි කෑවහම. නමුත් ඒක කියන ධර්මතාවය අපිට ලැබිලා තියෙන්නේ සීනි තේකොළ ඉඳුරු උණුවතුර කියන හතර ඇතුළත. දැන් බලන්න අපිට තණ්හාව ඉපදිලා තියෙන්නේ සීනි වලටද, තේකොළ වලටද, ඉඳුරු වලටද, උණුවතුරටද? තේකට. අපි රසයි කියන්නේ තේකට. එතකොට තේක හේතුවට අයිති එකක්ද හේතුව ඇතිතන හටගත් එකක්ද? එහෙනම් හේතු ඇතිදැන හටගත්ත මෙවුණු එකක් නම් අපිට තණ්හාවට හේතු වෙලා තියෙන්නේ. අපි සීනි තේකොළ ඉඟුරු වල උණු වතුර වල අනිත්‍ය බලන්න ගියාට හරියයිද? අපිට තණ්හාව උපන්න තැනින් දුරු කරන්නේ නැතුව තණ්හාව යම් තැනකද උපදින්නේ, යම් තැනකද පවතින්නේ කියලා අපිට දැන් පෙන්නවා. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං කියලා පෙන්නවා. නිරුද්ධවද කොතනද කියලා පෙන්වා. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං නිත්තේ සත්තන්න පහියමානා පහියතියත නිරුද්ධමානා නිරුද්ධති. එතකොට අපිට යම් තැනක නම් තණ්හාව උපදින්නේ එතනයි අපි දුරු කරන්න වෙන්නේ. එතනයි අනිත්‍ය දුක අනාත්මය දකින්නේ. එතකොට අපි තේ වතුරේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව දැක්කොත් තණ්හාව දුරු වෙයි. අපි තේක කියන්නේ තේකොළ වලටයි තේකක්, සීනි වලටයි තේකක්, නතුරු වලටයි තේකක් කියලා වැරදි දෘෂ්ටියකට පැමිණ මෙන්න මේවැ අනිත්‍ය බැලුවට කවදාවත් අපි තේකට තියෙන තණ්හාවෙන් මිදෙන්නේ නැහැ. හැබැයි අපි මෙන්න මෙහෙම දැක්කොත් මේ තණ්හාව උපන්නේ මේ තේකට. තේක කියන්නේ මේ ඉඟුරුත් නෙමෙයි, සීනිත් නෙමෙයි, තේකොළත් නෙමෙයි, උණු වතුරත් නෙමෙයි. මේ හේතු හතරටම අයිති නෑ. මේ හේතු හතර නැතුව තේක කියන එකක් හම්බ වෙන්නේ නෑ. හැබැයි මේ හේතු ඇතිකන හටගත්ත ධර්මතාවය. එහෙනම් මේ හටගත්ත ධර්මතාවයටයි දැන් තණ්හාව ඉපදෙලා තියෙන්නේ. එහෙනම් මේ හටගත්ත දේකුමක් නිසාද හටගත්තේ? මෙන්න මේ හේතු නිසා. එහෙනම් ඒ හේතු නිත්‍යද අනිත්‍යද? දුකද සැපද? ආත්මද අනාත්මද? සුබද අසුබද? එතකොට අපි සීනිතේ වල උණු අතුර ඉඟුරු වල අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ බව බලනවා නම් බලන්න ඕන මොකදද? මේ තණ්හාවෙන් හටගත්ත තේකේ අනිත්‍ය දැක ගැනීම සඳහා. ඒකට උපන් තණ්හාව දුරු කර ගැනීම සඳහායි. දැන් තණ්හාව උපන් තැන උපන් ස්වභාවය හඳුනගෙන ඒක අපට ලැබුණ මෙන්න මේ හේතු තැන ඇති තැන. ඒ හේතු අනිත්‍ය නම් ඒකත් අනිත්‍යයි. හේතු නිත්‍ය නම් ඒකත් නිත්‍යයි. ඒක අර හේතු අතර ආත්ම නම් ඒකත් ආත්ම වෙයි. එහෙනම් දැන් අපිට හේතු ටික සීනිතේ කොළේ ගුරු නුවතුරු ටික අනිත්‍ය නම් නුවතුරු ටික මේ හේතු ටික අනිත්‍ය නම් අනිත්‍ය වූ හේතු නිසා නිත්‍ය වූ තේකක් හම්බ වෙන විදියක් නෑ. හේතු ටික අනාත්ම නම් අනාත්ම වූ හේතු නිසා ආත්ම වූ තේකක් හම්බ වෙන විදියක් නෑ. එහෙනම් අපි හේතු ටික බලන්න ඕන මෙන්න මේ නුවණ ඇතුළ. තේරුණාද? මේක තමයි දර්ශනය. දැන් අපි හේතු ටිකේ අනිත්‍ය බලනවා. එහේ අනිත්‍යයි කියකිය බලනවා. හැබැයි අපි බලන්නේ මොකටද? මොකමන පදනමේ පිහිටලාද කියලා දන්නේ නැත්නම්, ඒ දැක්ම දර්ශනයේදී පිහිටලා නැත්නම්, හරියට තේහෙකට තණ්හාව ඉපදිලා තියෙද්දි සීනි තේකොළ ඉඹුරු වල අනිත්‍ය බලනවා වගේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. සීනි තේකොළ වල අනිත්‍ය තමයි බලන්න තෝරන. හැබැයි බලන්නේ නිකන් නෙමෙයි, දැක්මක් ඇතුව. දර්ශනය කියන්නේ මොකක්ද? දර්ශනය තේක හටගත්තේ මෙන්න මේ හේතු නිසා. මේ තේක කියලා කියන්නේ තියෙන දෙයක් නෙමෙයි, මේ හේතු ඇතිතන මැයුණු හටගත්ත දෙයක්. මේක නිත්‍යද අනිත්‍යද අනාත්මද කියලා බලන්න පුළුවන් වෙන්නේ මේක හටගත්ත හේතු දිහා බලන. එයා එතකොට හේතු ටිකේ අනිත්‍ය බලන්න පෙළඹෙන්නෙම යම් දැනුමක් ඇතුව, යම් නුවණක් ඇතුව. එතකොට දැන් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕන කොතනද? තේකේ. තේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න නම් ඒක හටගත්ත හේතු ටික බලන්න. දැන් අපිට කණ්ණාඩියේ හටගත්ත ප්‍රතිබිම්බය තමයි අපි ඇලුම් කරන්නේ. ප්‍රතිබිම්බයටයි තණ්හාව. නමුත් අපිට ප්‍රතිබිම්බයේ අනිත්‍ය බලන්න බැහැ. ඒක පරික්ෂණයට ලක් කරන්න පුළුවන් අරමුණක් නෙමෙයි. ඒක තියෙන එකක් නෙමෙයි, මැරිච්ච එකක් නේ. ස්වභාවයක් විතර ඕන. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන එක තේරුම් ගන්න. දැන් කණ්ණාඩිය මත ප්‍රතිබිම්බයක් තියෙනවා. හැබැයි ඒක අතට අල්ලන්න පුළුවන් අහු වෙන දෙයක් නෙමෙයි. නමුත් එවන් ප්‍රිය වූ මధుර වූ ස්වභාවයක් තියෙනවා නැහැ කියන්න පුළුවන්ද කාටවත්? තියෙනවා. නමුත් ඒක ප්‍රිය ස්වභාවයක් විතරයි. මధుර ස්වභාව මේ වචනේ මට කියා දෙන්න බෑ. තම තමන් විසින්ම තේරුම් ගන්න. දැන් ප්‍රතිබිම්බය කියලා යමක් තියෙනවද නොවේ, නැහැද නොවේ, පෙනෙන යමක් පෙනෙන ස්වභාවයක් තියෙන. අපි අල්ලන්න ගියොත් අපිට කවදාවත්ම ප්‍රතිබිම්බය අල්ලන්න බෑ. අහුවෙන්නේ මොකද්ද? කන්නාලි ධාතුවයි අහුවෙන්නේ. එහෙනම් දැන් අපිට ප්‍රතිබිම්බයේ අනිත්‍ය තණ්හාව උපන්න ප්‍රතිබිම්බයට නම් ප්‍රතිබිම්බයේ හි තණ්හාව ඉපදිලා ඇත්නම් ඒ තණ්හාව දුරු කරන්න නම් මේක අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලන්න ඕනේ. බලන්න නම් දැන් අපිට ප්‍රතිබිම්බයේ පරිශ්‍රණයට ලක් කරන්න බැහැ. අපිට අනිවාර්යෙන් කරන්න වෙනවා ප්‍රතිබිම්බයේ හටගන්න හේතු වෙච්ච ධර්මයෝ දිහා බලන්න. එතකොට ඒ ප්‍රතිබිම්බය හටගන්න හේතු වෙච්ච කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් අනිත්‍ය නම් ඔන්න අපිට හම්බෙන වෙන අනිත්‍යයේ නිසා කෙසේ නම් නිත්‍ය ඵලයක් හට ගන්නද? නිත්‍ය වූ ප්‍රතිවිද්‍යාවක් හට ගන්නද? එහෙනම් ඔන්න අපි හේතු ටිකේ අනිත්‍ය බලනවා නම් එහේ අනිත්‍යයි රූපේ අනිත්‍යයි චක්කුඥානේ අනිත්‍යයි කියලා බලනවා නම් බලන්නේ මෙන්න මෙබ්බන්දු දැනුමක් මත ඉඳගෙන නම් එහෙනම් ඔබ දුක්ඛේ ඥාන. එතකොට සමුදය ඥාන, නිරෝධේ ඥාන, මාර්ගයේ ඥාන. එතකොට ඔබ දන්නවා තණ්හාව උපන්නේ තේකටද සීනි තේකුල ඉඟුරු උණු වතුරද කියලා දන්නවා. දැනකට තේකයි තණ්හාව උපන්නේ කියලා දන්නවා. එතකොට එයා හේතු ටිකේ අනිත්‍ය බලන්නේ මොකටද? තේකත් එක්ක උපන්න තණ්හාව දුරු කිරීම තමයි. එතකොට එයා මේ ටික මේ හේතු අනිත්‍ය නිසා හටගත්ත තේකත් අනිත්‍යයි කියලා බලනකොටම උපන් තණ්හාවට මොකද වෙන්නේ කියන එක දැනුම නැද්ද? සමුදය ඥානෙ නැද්ද? දුක්ඛේ ඥානෙ පිළිතරකොටම සමුදය ඥානයක් තියෙනවා. තණ්හාව දුරු වෙලා යනකොට මේක නිරෝධයයි කියලා දැනුම නැද්ද? ඒ නිරෝධේ ඥානයක් තියෙනවා. නිරෝධේ සාර්ථක වෙනවා කියලා කියන්නේ මාර්ගයේ වැඩෙනවා කියන දැනුමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ සතර දැනුම ලැබුණා නම් එහෙනම් මෙන්න ඉදං දුක්ඛාන්ති යෝනිසෝ මනසිකාරං අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරං අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකාරං අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකාරං මෙන්න මේ විදිහට මෙනෙහි කරනකොට සීවි සංයෝජනාවනි පහයි යන්ති තුන් සංයෝජන තුනයි වෙන. එතකොට දැන් තේරුම් ගන්න ඇහැ කියන එකත් තේකට සමතර ගන්න. එහෙ කන කියනකොට අපි මේ කතා කරනකොට දර්ශනයේ තුලදී මාර්ගයේදී එහෙ කියනකොට එක පාරට හිතට ගන්නපා මේ ලේ මස් වලින් යට කටු වලින් හටගත්ත දෙයක් පිළිබඳව නහර වැල් වලින් එල්ලෙන එකක් පිළිබඳව ඒ ටික හේතුවටයි අයිති සීනි තේකොළ ඉඟුරු උණු වතුර වගේ මේ ටික නෙවෙයි තේක කණ්ණාඩියේවත් රූපේවත් ආලෝකේවත් නෙවෙයි ප්‍රතිබිම්බය නේද? එහෙනම් එහෙ කියනකොට ඔන්න දැන් අපි ආර ඉස්සලා සම්මත සත්‍ය තුල සම්මත හැ වෙන බලන්න මනසකාරය කියලා දුන්නා. ඒක හොඳයි. ඒක සම්මත. දැන් අපි ඉතිහාට එනකොට මෙන්න මේ වගේ දැනකට ඉන්න වෙනවා. එහෙ කියලා කියන්නේ ප්‍රතිබිම්බය වගේ එකක්. මේ හේතු ඇති තැනම හට ගන්න හේතු නැති වෙනකොටම නැති වෙනවා. එතකොට හේතු ටික නෙමෙයි එහෙ කියලා කියන්නේ. හේතු ඇති තැන හටගත්තදී හේතු එකකටවත් අයිති නෑ. හේතු වලින් තොරව හේතු නැතිව එහෙ කියන එකක් ඉබේ හටගන්නේ නෑ. සීනිතේ කොළ ඉඟුරු උණු වතුර නැතුව තේකක් හම්බ වෙන්නේ නෑ. තේක මේ හේතු එකකටවත් අයිතිත් නෑ. මෙන්න මේ නිදර්ශන ටික තේරුම් ගන්න හොඳට. ඒ අනුව දැන් ඔන්න මම කියවනේ මේ අහන ධර්මයේ අනුව ඔබ මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. එහෙම මෙනෙහි කරගෙන යනකොට ඒකේ ප්‍රතිඵලය තමයි සම්මාදිට්ඨිය මාර්ගයේ දර්ශනය පහල කර ගැනීම ඔබ සතු කාර්යයක් වෙනවා. මෙන්න මේ ටික හොඳට අහගෙන ඒ අනුව නුවණින් සිතන්න මෙනෙහි කරන්න ඕනේ. මම හිතනවා අද දවසේ අපිට මෙතන වඩා වෙලාවක් කාලයක් ඉතුරු වෙලා නැහැ. සබ්බාසව සූත්‍රයේ කරුණු මතක් තියෙන එකක්වත් ඉවර කරගන්න බැරි. අපිට ලබන වාසේ දස්සනා පහතබ්බා කියන දැනම තමයි කතා කරන්න වෙන්නේ. කොහොම හරි කතා කරලා ඒ ටික දැනගන්නම ඕන. ඒ ටික දැනගත්තේ නැතුව සීල සමාධි ප්‍රඥා වඩනවා කියන කාරණාව හම්බ වෙන්නේ නැහැ. ඒ ටික දැනගත්ත කෙනාට තමයි සැබෑවටම සීලය කියන්නේ යොදන්නේ කොහොමද? සීලය කියන්නේ මොකද්ද? දර්ශනය, සංවරය, ප්‍රතිවේක්ෂාව, ඉවසීම, පරිවර්ජනයේ, විනෝදනයේ, භාවනා කියන සියලු කාරණාවන් නිර්ණය වෙන්නේ, තීරණය වෙන්නේ, නිර්වෘත් වෙන්නේ මෙතන වටහාගත්ත කෙනෙක්. මෙතන මේ දර්ශනයෙන් තොරව සිල්වත් වෙනවා නම් ඒක අර පුණ්‍ය භාගයේ පැත්තේ දාන සීල භාවනා කියන තැනට අයිති. ඒක සීලබ්බත පරාමාසයටත් අයිති. ඒ නිසා අපි සීලබ්බත පරාමාසයට අයිති නොවන දික්ඨින්ජ අනුභගම්ම සීලවා දෘෂ්ටියකට නොඇති සිල්වත් වෙන හැටි හඳුනගෙන දික්ඨින්ජ අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දන් අහි ජාතු ගබ්බසෙයං පුනරේතිති. කාමී කේදර කම දුරු කරලා නැවත ගර්භවහන්සේට නොබැමනින් කොහොමද කියන තැනට එන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහ දැනුවත් වෙනවා. ඒ නිසා අද දවසේ අපි කතා කළ ටික ප්‍රමාණවත් මේ මදි තව බොහෝ කතා කරන්න තියෙන සමුදයාරේ නිරෝධාරේ සත්‍ය මාර්ගාරේ සත්‍ය පිළිබඳව කතා කරන්න තියෙනවා. අපි නැවත ඉදිරි දවසේදී මේ ටික කතා කරනවා, මේ ටික දැනුවත් කරනවා. මේ කතා කළ දේ මේ ධර්මයේ නැවත නැවත අහන්න, නැවත නැවත කතා කරන්න, සාකච්ඡා කරන්න කීප කීප දෙනා එකතු වෙලා ඒ අනුව හිතන්න මෙලෙහි කරන්න බලන්න. මම අදුතරමින් මම අර කියලා දුන්න මේ හැකියන් හේතුක්වත් මේ හටගත් එකක් නේද? මේ හැදිරෙනවා නේද? දිරීමේ දුක වෙනවා නේද? එහෙනසා ලෙඩවීමේ දුක වෙනවා නේද? එහෙනසා මරණ දුක වෙනවා නේද? එහෙනසා අප්‍රියන් හා එක්වීමේ දුක වෙනවා නේද? එහෙ කියන්නේ ප්‍රියංගෙන් වෙන්වීමේ දුක හදලා දෙන එක නේද? එහෙනසා කැමැත්තේ නොලැබීමේ දුක වෙනවා නේද? එහෙනසා ශෝක පරිදේ දුකුනක් වෙනවා නේද? මේ විදිහට ආයතන 6 ටිකම භාවනා කරන්න, මෙනෙහි කරන්න, නැවත නැවත මෙනෙහි කරන්න. ඒකත් ලොකු දැනුමක්, ලොකු කෙලෙස් විකම්බනයක් යටපත් වීමක් වෙනවා. ඔබට නොයසූ ධර්මයේ හොඳට අහගන්න, අවබෝධ නොවන ධර්මයේ අවබෝධ කරගන්න ඕන කරන නීවරණ යටපත් වෙලා, කෙලෙස් යටපත් වෙලා, ආත්ම දෘෂ්ටි තුනී වෙලා ධර්මයට අවශ්‍ය කරන පදනම හදාගන්න ඒ ප්‍රමාණවත්. එනිසායි අඩු ධර්මයෙන් මේ මානසිකාරයේ තුලවත් සිහිතල බලන්නේ. එසේ බලමින් ඔබ යමක් අනිත්‍ය වශයෙන් බලනවා නම්, එහෙ අනිත්‍යයි කියලා බලනවා නම්, ඒ බලන්නේ මොකටද කියන්නේ? හේතුව නිමිත්ත කොතනද තියෙන්නේ? තණ්හාව ඉපදලා තියෙන්නේ කොහොමද? ප්‍රිය ස්වરૂපයේ මధుර ස්වરૂපයේ කියන්නේ මොකද්ද කියන මෙන්න මේ ධර්මතාවයන් ටික විමර්ශනය කරන්න උත්සාහවත් වෙන්න. අපි ලබන මාසික කුමාරී ටික දැනගත දර්ශනවා පහතබ්බා දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව දුරුකලාය බවටපත් වෙන්න කුමාරී උත්සාහවත් වෙන්න. ඒ සඳහා සියලු ශක්තියේ වාග්ය වාසනාව දාවේවා. යක්ෂ භූත මාරක සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වේවා. සීල ආරක්ෂාව රැකවත් නිසල සේවා නිරෝගී බව දීර්ඝායස ලැබේවා. සියලු යහපත ආශිර්වාද දේවදා වේවා. ඔබ හැම දිනාටම සත්‍ය ධර්මය අවබෝධ වේවා.